මැද රට ගුරු ගෙදර.
හෙලෝ පුතේ රුක්ෂලා.
ඔව් මැඩම්.
ඔයාද මේ වෙලාවේ කඳුරට සේවයේ අපිත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නව නේද පුතේ?
ඔව් මැඩම්.
ඔව් පුතේ මට කියන්නකෝ ඔයාලා ගෙදර කවුද ඉන්නේ සමාජිකයෝ කියලා.
අපේ ගෙදර මැඩම් අම්මා ඉන්නවා, තාත්තා ඉන්නවා, මගේ නංගි සහ මල්ලි මම ඉන්නවා.
හරි. ඒ කියන්නේ පුතේ දෙමව්පියන් සහ දරුවන්ගෙන් පමණක් සැදුම්ලත් පවුලක් නේද?
ඔව් මැඩම්.
හා පුතේ බොහොම ස්තුතියි.
හරි මැඩම්.
මේකට අපි කියනවා න්‍යෂ්ටික පවුලක් කියලා. දෙමව්පියන් සහ දරුවන්ගෙන් පමණක් සැදුම්ලත් පවුලක් න්‍යෂ්ටික පවුලක් කියලා හඳුන්වනවා. මේ පවුල පරම්පරා දෙකකට පමණක් සීමා වුණා. දෙමව්පියන්ගේ කාර්ය බහුලත්වය නිසාත් නාගරීකරණය නිසාත් වැඩිපුරම මේ කුඩා පවුල නගරාසන්නයේ ජීවත් වෙනවා. ප්‍රාථමික පවුල, සමීප පවුල, ඒකීය පවුල, මූලික පවුල, අනුපවුල යන නම් වලින් න්‍යෂ්ටික පවුල හඳුන්වන්න පුළුවන්. මේ කුඩා පවුල තුල ස්වාධීනත්වය වැඩි, පෞද්ගලිකත්වය ආරක්ෂා වෙනවා. ඒ වගේම සාකච්ඡා මාර්ගයෙන් ගැටලු විසඳා ගන්නත් පුළුවන් වෙනවා. පහසුවෙන්ම තීරණ ගැනීමටත් හැකියාව තියෙනවා. ඒ වගේම අවාස සහගත තත්ත්වයන් ඇති වෙන්නත් පුළුවන්. පවුලේ ආරක්ෂාව පිළිබඳ ගැටලු විශේෂයෙන්ම මතුවෙනවා. දෙමව්පියන් රැකියාවලට යාමේදී දරුවන් දිවාසරකු මධ්‍යස්ථානවලට බාර දීමට සිදුවෙනවා. පවුලේ සමාජිකයෙකු අසනීප වුණ අවස්ථාවලදී ආත්මార్థකාමී හැඟීම්, මේ වගේ දේවල් න්‍යෂ්ටික පවුල තුලින් ඇති වෙන්න පුළුවන්. ජී.පී. මර්ඩොක් කියන ඇමරිකානු මානව විද්‍යාඥයා න්‍යෂ්ටික පවුලේ පුද්ගලාන්තර සම්බන්ධතාවය මෙන්න මේ විදිහට දක්වලා තියෙනවා. ඒ කියන්නේ පවුලක සමාජිකයෝ 4 දිනක් ඉන්නවා නම් ස්වාමිපුරුෂයා, භාර්යාව, දුව, පුතා කියන මෙන්න මේ සමාජිකයෝ 4 දෙනා අතර මෙන්න මේ විදිහට සම්බන්ධතාවය ඇති වෙනවා. ස්වාමිපුරුෂයා සහ භාර්යාව අතර සම්බන්ධතාවය, පියා සහ මව අතර සම්බන්ධතාවය, පියා සහ දුව අතර සම්බන්ධතාවය, පියා සහ පුතා අතර සම්බන්ධතාවය, මව සහ පුතා අතර සම්බන්ධතාවය, මව සහ දුව අතර සම්බන්ධතාවය සහ සහෝදරයා සහ සහෝදරිය අතර සම්බන්ධතාවය.
ඔව් ජයන්ත, ඔයාට කියන්න පුළුවන්ද ඔයාගේ පවුලේ විහුය කොහොමද කියලා?
ඔව් ශිරෝමි, මම මගේ පවුලේ කිව්වහම මම මගේ ස්වාමිපුරුෂයා ඉන්නවා, මගේ දුව ඉන්නවා, මගේ පුතා ඉන්නවා. ඒ කියන්නේ මගේ පවුලේ න්‍යෂ්ටික පවුලක්.
එහෙනම් ඇත්තටම ඔයා අපි ඉස්සර වෙලා කතා කරපු ගැටළු වලට මුහුණ දීලා තියෙනව නේද?
අනිවාර්යයෙන්ම ශිරෝමි. ඊගෙන නම් කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා. න්‍යෂ්ටික පවුලක් වුණාම අපි ගැටළු ගොඩාකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. අපි දරුවෝ තමයි අපි ප්‍රධානම දෙන්නේ නේද? ඉතින් අපි දරුවෝ දාලා යන්න කෙනෙක් නෑ. අපි රැකියාවලට යනකොට දරුවෝ අපි ඩේකියාවලට දාන්න වෙනවා. එක දරුවෙක් ඉස්කෝලේ යන්න වෙනවා. ආයෙලත් අරගෙන ගෙදර එන්න වෙනවා. ගොඩාක් මානසික පීඩන තාවයන් මැද තමයි අපි මේ ජීවිතේ ගත කරන්න වෙන්නේ න්‍යෂ්ටික පවුල තුලදී. ඉතින් ශිරෝමි, ඔයාගේ පවුලේ ජීවත් වෙන්නේ කවුද?
මගේ පවුලේ ජීවත් වෙන්නේ මම, ස්වාමිපුරුෂයා, පුතා, දුවල දෙන්නා, අම්මා තාත්තා. ඇත්තටම මම ජීවත් වෙන්නේ විස්තෘත පවුලක. මේකට විස්තෘත පවුලක් විතරක් නෙවෙයි මට කියලා හඳුන්වන්න පුළුවන්. මේක සංයුක්ත පවුලක් කියලාත් මට හඳුන්වන්න පුළුවන්. ව්‍යාප්ත පවුලක්, බද්ධ පවුලක්, විස්තරිත පවුලක්, විස්තීරණ පවුලක් කියලා මට මගේ පවුල් සංස්ථාව හඳුන්වන්න පුළුවන්. මගේ පවුල ගත්තාම ගොඩාක් අත්දැකීම් ලබා ගන්න පුළුවන් තැනක්. මොකද අපේ පවුලේ සමාජිකයන් අතර අන්‍යෝන්‍ය බැඳීම, සහයෝගී බව, සුරක්ෂිත භාවය ගොඩක් තියෙනවා. මගේ පවුලේ ඉන්නේ පිය පාර්ශවයේ ඥාතීන් එක්ක. ඒ වගේ මව් පාර්ශවයේ ඥාතීන් ඉන්නත් පුළුවන්. මෙහිදී ගොඩාක් වෙලාවට දරුවන්ට වගේම වැඩිහිටි අය කෙරෙහි අවධානය යොමු වෙනවා. ජයන්ත, මගේ පවුල තුළ හැම වෙලාවෙම බෙදා හදා ගැනීම වැඩි. ඒ කියන්නේ අපි ගොඩක් මගේ මහත්තයාගේ අම්මා තාත්තා, මගේ දරුවොත් එක්ක හැම වෙලාවෙම අපි හැමදේම බෙදා හදාගෙන තමයි ජීවත් වෙන්නේ. ත්‍යාගශීලී බව වැඩි. ගොඩක් වෙලාවට අපි උත්සාහ කරනවා අනිත් අයට උදව් කරන්න, අන්න ඒ වගේ දේවල්. පරාර්ථකාමී බව වැඩි. ආත්මార్థකාමී හැඟීම් කාගලඟවත් නැහැ. එයාලා ගොඩක් වෙලාට උත්සාහ කරනවා පරත්තකාමීව ජීවත් වෙන්න. ඉවසිලිවන්ත බවක් තියෙනවා. හැමදේම ඉවසන්න හුරු වෙනවා. මොකද ගොඩක් වෙලාවට අත්තම්මා අත්තා එහෙම ගොඩක් අවවාද දෙනවා මෙයාලට. එතකොට දරුවෝ හරි ඉවසිලිවන්තින් කමින් ඒවට ඇහුම්කන් දෙනවා. ගොඩක් ආරක්ෂිත බවක් තියෙනවා ජයන්තා. මොකද අපි රැකියාව කරලා අපි ගුරු වෘත්තියේ දුනට අපි ගොඩක් වෙලාවට හවස් වෙලා යනවා. එතකොට මගේ දරුවන්ගේ ආරක්ෂාව, දරුවෝ ඉස්කෝලේ ඇරිලා ගෙදර ආවම තියෙන ආරක්ෂාව, අන්නේ වගේ දේවල් මට ගොඩාක් වෙලාවට මේ මගේ පෞල් ඒකකයේ තුලින් පිරිමැහෙනවා. ඒ වගේම ලොකු නිදහසක් තියෙනවා. මට නිදහසක් තියෙනවා මෙතෙන්දි. මට ඕනම වැඩකට සහභාගි වෙන්න පුළුවන්. ඒ වගේම මගේ දරුවන්ගේ වැඩවලට මගේ එයාලගේ අත්තා අත්තම්මා සහභාගි කරවල මට නිදහසක් ලබා ගන්න පුළුවන්.
ඔව් ශිරෝමි, මේ යහපත් ගති ලක්ෂණ මෙන්ම පවුලක ජීවත් වෙනකොට අවාසිත් තියෙනව නේද? මගේ යාළුවෙක් ඉන්නවා බොහෝම මැසිවිලි නගනවා. එකට ජීවත් වෙනක අමාරුයි කියලා එයා හැම වෙලෙම කියනවා. එයා කියනවා කිසිම ස්වාධීනත්වයක් නැහැ, තීරණ ගන්නත් අමාරුයි, කිසිම පෞද්ගලිකත්වයක් නැහැ. ගොඩාක් වෙලාවට එයාගේ දරුවොත් එක්ක අත්තම්මා අත්තා රණ්ඩු වෙනවා. ඌව තමයි කියන්නේ හැම වෙලෙම.
ඔහු ජයන්ත, ඒ වගේ අවස්ථාත් එන්න පුළුවන්. ඕනම දෙයක හොඳ වගේම නරකක් තියෙනවානේ. ඉතින් සමහරක් වෙලාවට ස්වාධීනත්වයක් නැහැ කියලා කියන්නේ මෙතෙන්දී තීරණයක් ගන්න හරි අපහසුයි. දැන් අපි හිතමු හොඳම උදාහරණයක්, දරුවට මේ ක්‍රීඩාවකට සහභාගි වෙන්න ඕන නම් ඒක අනිවාර්යෙන්ම අපේ වැඩිහිටියෝ විදිහට අපේ අම්මා තාත්තගෙන් අවසර ගන්නවා. එතකොට ළමයි සමහරක් අවස්ථාවල අසරණ වෙන වෙලාවල් තියෙනවා. ඒ වගේම පෞද්ගලිකත්වයක් නැහැ කියලා කියන්නේ හරි තීරණයක් ගන්න බෑ. අපිට පෞද්ගලිකත්වය අඩුයි සමහරක් වෙලාවට. දැන් මගේ පවුලේ අම්මා තාත්තා විතරක් සීමා වුණාට මේකේ සමහරක් වෙලාවට ඉන්න පුළුවන් මගේ සහෝදරියෝ, මගේ මහත්තයාගේ සහෝදරියෝ, අන්න ඒ වගේ හිටියාම තවත් අපිට අපේ පෞද්ගලිකත්වයේ සීමා වෙනවා. ඒ වගේම දැන් මෙතන ඔයා කිව්වා යාගේ අත්තා අත්තම්මලත් එක්ක රණ්ඩු වෙනවා කියලා. එහෙම අවස්ථාවලුත් නැතුවාම නෙවෙයි සා, ඒක අපි අන්‍යෝන්‍ය අවබෝධයේ මත ජීවත් වුණොත් ඒ අවස්ථා අපිට අවම කරගන්න පුළුවන්. ඒ වුණාට දුවේ පුතේ, මේ විස්තෘත පවුල්වල මෙහෙම අපහසුතා තියෙනවා කිව්වට සිංහල ජන සමාජයේ ඉතාමත් අගය කොට සලකන පවුල් ඒකකයක් තමා මේ විස්තෘත පවුල කියන්නේ. ගෝවි පවුල්වල කෘෂිකර්මාන්තය ආර්ථික ක්‍රියාවලියට විශාල අනුග්‍රහයක් දුන්නේ මේ පවුල්වලින්. වැඩිම ශ්‍රම සැපයුමක් ගන්න පුළුවන්, ආර්ථික ප්‍රතිලාභ සමසේ භුක්ති විඳින්න පුළුවන් විස්තෘත පවුල්වලින්.
ශිරෝමි, අපි දැන් ටිකක් බලමු අපි පසුකරන අවදි මොකද්ද කියලා. ඔයයි මමයි දෙන්නම ජීවිතේ පසු කරන්නේ වර්ධක අවදිය නේද?
ඕ ජයන්ත, පවුලක පැවතුම් කාලයේ ප්‍රධාන අවදි තුනක් තියෙනවා. ආරම්භක අවදිය, වර්ධක අවදිය, සංකූචක අවදිය කියලා.
හරි ශිරෝමි, මම කියන්නම් ආරම්භක අවදිය ගැන.
ඔව් ඔයා ඒකට හොඳයි. ඔයා කියන්න ආරම්භක අවදිය මොකද්ද කියලා.
ආරම්භක අවදිය කියන්නේ නව යුවළ එකිනෙකා සහ දෙදෙනාගේ නව ඥාතීන්ට හැඩ ගැසෙන අවදිය. ඒ කියන්නේ ස්වාම පුරුෂයා භාර්යාවගේ ඥාතීන්ටත්, භාර්යාව ස්වාම පුරුෂයාගේ ඥාතීන්ට හඳුනා ගන්න කාලය. ඒත් එක්කම පළමු දරුවා ලැබීමෙන් පසු මෙම ආරම්භක අවදිය අවසන් වෙනවා.
ඔව්. එතකොට අපි බලමු මොකද්ද මේ වර්ධක අවදිය කියන්නේ. දැන් ඉස්සෙල්ලා කිව්වා පළමු දරුවා ලැබීමෙන් පස්සේ ආරම්භක අවදිය අවසන් වෙනවා කියලා. විවාහ වෙන පළමු දරුවා ලැබීමෙන් පසු වර්ධක අවදිය ආරම්භ වෙනවා. ඔන්න පළවෙනි දරුවා ලැබුණාට පස්සේ වර්ධක අවදිය ආරම්භ වෙනවා. මේ අවස්ථාවේදී දරුවන් අධ්‍යාපනය ලැබනවා, උසස් අධ්‍යාපනය ලැබනවා, දරුවන් පෝෂණය කරනවා අපි. ඊට පස්සේ දරුවෝ විවාහ කරලා දෙනවා. ඉතින් මේ වර්ධක අවදිය තුල දරුවෝ විවාහ කරලා දුන්නට පස්සේ නිවසින් වෙන් වෙලා යනවා. අන්න ඒ කාලේ අපි කියනවා වර්ධක අවදිය කියලා. එතකොට අපේ දරුවෝ අපි තාම ගෙවන්නේ මේ වර්ධක අවදිය.
ඔව්. පවුලේ දරුවන් විවාහ වෙලා නිවසින් වෙන්න ගිය පසු දෙමාපියන් නැවත තනි වෙනව නේද? ඒත් එක්කම මේ දෙන්නගෙන් එකෙක් මිය ගිය පසු තනියම ජීවිතයට හැර ගැසෙන අවදිය. මෙන්න මේ අවදිය අපි සංකූචන අවදිය විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.
ඔව් ජයන්ත, අපි දැන් කතා කරේ අපේ පවුල් සංස්ථාව මොකද්ද කියලා. ඉතින් අපි හැමෝම ජීවත් වෙන්නේ මේ පවුලක් තුලනේ, එහෙම නේද? ඉතින් අපි මේ පවුල තුලින් බලාපොරොත්තු වෙනවා කායික, මානසික, සමාජීය හා භෞතික අවශ්‍යතා සපුරා ගන්න. ඉතින් ජයන්ත අපි චුට්ටක් ඒ ගැනත් කතා කරලෙමුද?
ඕ කායික අවශ්‍යතා කිව්වහම ආහාර පාන, ඇඳුම් පැළඳුම්, සෞඛ්‍ය පහසුකම් මෙන්න මේවා අපේ කායික අවශ්‍යතා යටතේ වැටෙනවා. ආහාර පාන කිව්වහම අපිට නැතුවම බැරි දෙයක් නේ, ජීවත් වීමට අත්‍යවශ්‍යම තිබිය යුතු දෙයක්. ඇඳුම් පැළඳුම් මේකත් අපේ කායික අවශ්‍යතා වලින් එකක්, මූලික අවශ්‍යතාවයක් නේ. අපේ ශරීරයේ වසා ගැනීමට අතීතයේදී කොලාතු භාවිතා කර නමුත් අපි වර්තමානයේ වෙනකොට නවීන විලාසිතාවලට නැඹුරුනේ කායික අවශ්‍යතාවයන් නිසා. ඉසීම සෞඛ්‍ය පහසුකම් මේවත් කායික අවශ්‍යතා ලෙස හඳුන්වා දෙන්න පුළුවන්.
ඒ වගේම අපි කතා කරමු මානසික අවශ්‍යතා නේද ජයන්ත? ඔයා වගේම මමත් හරි ආසයි ආදරය ලබන්න නේ. අපි දරුවන්ගෙන් ආදරය ලබන්න කැමති, ඒ වගේම අපි ස්වාම පුරුෂයාගෙන් ආදරය ලබන්න කැමති. ඒ නිසා අපි ගොඩාක්ම කැමැත්තෙන් ඉන්නවා ආදරයේ සෙනෙහස. අපි කැමති වගේම අපි දරුවනුත් කැමති, අනිත් හැම දෙනාම අපි පවුලේ ජීවත් වෙන අය කැමති. එතකොට ආදරයේ සෙනෙහස කියන්නේ මේ මානසික අවශ්‍යතාවල මූලික තැන ගන්න දෙයක්. ඒ වගේම තමා රැකවරණය කියන එක. අපි හරිම පවුලක් තුලින් බලාපොරොත්තු වෙනවා රැකවරණය නේද? අපි හොඳ රැකවරණයක් බලාපොරොත්තු වෙනා පවුල තුලින්. ඒ රැකවරණයත් මේ මානසික අවශ්‍යතාවල පෙළ ගැස්මක්. අන්‍යෝන්‍ය සහයෝගය. ඇත්තටම පවුල් සංස්ථාව තුල තියෙන්න ඕනේ එකිනෙකාට උදව් කර ගැනීම, අනිත් කෙනාගේ අදහස් වලට ගරු කරන එක, අනිත් කෙනා මේ යටත් කරගෙන ජීවත් නොවන එක, ඒ වගේ අනිත් කෙනාට ගරු කරලා අපි එයාලත් එක්ක සහයෝගයෙන් කටයුතු කරන එක.
ඔව්. සමාජීය අවශ්‍යතා කියන්නේ කිව්වහම, සමාජීය අවශ්‍යතා කිව්වහම පරිත්‍යාගශීලී බව, කරුණාව, සහයෝගය මෙන්න මේවා අපිට සමාජීය අවශ්‍යතා යටතට ගන්න පුළුවන්. පරිත්‍යාගශීලී බව කිව්වහම අපි එකිනෙකාට පරිත්‍යාගශීලී වෙන්න ඕන. කරුණාව, අපි එකිනෙකාට කරුණාව දක්ව ගන්න ඕන. සහයෝගය, අපි එකිනෙකාට අන්‍යෝන්‍ය වශයෙන් සහයෝගීව කටයුතු කරන්න පුළුවන්. මෙන්න මේවා තුළින් අපිට සමාජීය අවශ්‍යතා සපුරා ගන්න පුළුවන් වෙනවා.
භෞතික අවශ්‍යතා. ඇත්තටම අපිට භෞතික අවශ්‍යතා රාශියක් තියෙනවා. නිවාස ප්‍රධානම අවශ්‍යතාවයක් තමයි. අපිට ජීවත් වෙද්දී නිවාසයක් ඕන. ඒ කියන්නේ හිසට වහලක් අපිට අවශ්‍යයි. මේ නිවාසවල ජීවත් වෙන්න අපි හැමෝම කැමති. ඇත්තටම දරුණු සත්තු පවා නිවාසයක් තමන්ට ජීවත් වෙන්න පහසුවෙන් ජීවත් වෙන නිවාසයක් කොහොමාරි තනා ගන්නවා. විශේෂයෙන්ම අපිට උදාහරණයක් ගන්න පුළුවන් කුරුල්ල කූඩුවක් හදා ගන්නවා වගේ. ඒ වගේම තමයි අධ්‍යාපන අවශ්‍යතාවේ. අපි ගොඩාක් කැමති අධ්‍යාපනය ලබන්න. දෙමව්පියෝ ගොඩක් මහන්සි වෙලා අපිට අධ්‍යාපනය ලබා දෙන්න මිල මුදල් වැය කරනවා නම් මේ අධ්‍යාපන අවශ්‍යතාවය කියන එක අපේ භෞතික අවශ්‍යතාවයක් විදිහට අපි සපුරා ගන්න ඕන. ගෘහස්ත භාණ්ඩ සහ උපකරණ. දැන් නිවසක් තිබ්බට බෑ. අපිට ඒක ජීවත් වෙන්න නම් ගෘහස්ත භාණ්ඩ ඕන, උපකරණ ඕන, වාඩි වෙන්න පුටුවක් ඕන, ලියන්න මේසයක් ඕන, අපිට නිදා ගන්න ඇඳක් ඕන. අන්න ඒ වගේ අපිට ගෘහස්ත භාණ්ඩ ඕන. උපකරණ අපිට උයනවා නම් ඒකට අවශ්‍ය උපකරණ රාශියක් අවශ්‍ය වෙනවා. හරි. අපි දන්නවා දරුවෝ පවුලක ජීවත් වීමේදී අපි එකිනෙකාට ගෞරව කරන්න ඕන. පවුලක සමගිය රැක ගන්න නම් අපි අපිට යුතුකම් හා වගකීම් ඉටු කර ගන්න ඕන. මේ යුතුකම් හා වගකීම් ඉටු කර ගැනීමේදී තියෙනවා මෙහෙම අපි කියනවා, සාම්පෝෂ්‍යාත් භාර්යාවත් විසින් ඉටු කරගත යුතු යුතුකම් හා වගකීම් තියෙන. හරිද? එතකොට දැන් මෙතෙන්දී අපිට කියන්න පුළුවන් තමාගේ සහකරු හෝ සහකාරියට ගෞරවණීය ලෙස සැලකීම. ඒ කියන්නේ තමාගේ සහකරු හා සහකාරියට. ඇත්තටම අපේ මේ ශ්‍රී ලාංකික ජන සමාජයේ ගොඩක් වෙලාවට යන්නේ අපි පුරුෂ පක්ෂයට සලකනවා, කාන්තා පාර්ශවයට අවශ්‍ය නැහැ, ගරුසරු කරන්න ඕන පුරුෂ පක්ෂයකට කියලා තමා අපි පිළිගෙන තියෙන. නමුත් ඒක වැරදි. ඇත්තටම සහකරුට හා සහකාරියට ගෞරවණීය ලෙස සහකරු සහකාරියට සලකනවා වගේම සහකාරිය සහකරුට සලකන්න ඕන. පවුලේ සමාජිකයන්ගේ අවශ්‍යතා සපුරන්න ඕන. ඒ වගේම පවුලක් විදිහට ගත්තාම යාළගේ මූලික අවශ්‍යතා ටික සපුරන්න ඕන. දරුවන්ගේ අවශ්‍යතා, එතකොට දෙමාපියන්ගේ අවශ්‍යතා, ඒව සපුරන්න ඕන. ප්‍රියමනාප වචන කතා කරන්න ඕන. අපි නරක වචන කතා කරනවා කියලා නෙමෙයි, ප්‍රියමනාප වචන කියන අපේ ශබ්දේ පාලනය කරන අපි කතා කරනවා නම් එතනත් අපිට තියෙනවා දුවේ පුතේ ප්‍රියමනාප භාවය. ආරක්ෂකයෙකු ලෙස කටයුතු කිරීම. අපිට මෙතෙන්දී ආරක්ෂකයෙකු කියලා කිව්වම මතක් වෙන්නේම අපේ තාත්තා නේද? එහෙම නෙවෙයි, අම්මටත් පුළුවන් අපේ පවුලේ ආරක්ෂාව සපයන්න. දෙපාර්ශවයේ ඥාතීන්ගේ යහපත් අයුරින් සැලකීම. විශේෂයෙන්ම අපි ඉන්නේ මව්පාර්ශවයේ ඥාතීන් සමග නම් අපි ගොඩක් වෙලාවට කිට්ටු වෙන්නේ මව්පාර්ශවයේ ඥාතීන් සමග විතරයි. පියපාර්ශවයේ ඥාතීන් එක්ක අපි ටිකක් දුරස් වෙනවා. මේ නිසා අපි දෙපාර්ශවයේ ඥාතීන්ගේ යහපත් අයුරින් සැලකන්න ඕන. ගෘහ කාර්යවලදී දෙදෙනාම එකතු වී කටයුතු කිරීම. ඒ කියන්නේ ගෘහ කාර්යයන්වලදී අම්මා තාත්තා දෙදෙනාම එකතු වෙලා අපි මේ කටයුතු ඉටු කරන්න ඕන. දරුවන් රැක බලා ගැනීම. ඇත්තටම දරුවන් රැක බලා ගැනීමේදී මේ අපි මේව වෙන්න ඕන. දරුවන් රැක බලා ගන්න ඕන, අම්මත් දරුව රැක බලා ගන්න ඕන, තාත්තත් දරුව රැක බලා ගන්න ඕන. මොකද අපේ ජන සමාජයේ තිබ්බේ අම්මා තමයි දරුව රැක බලා ගන්නවා කියලා. එහෙම දෙයක් නැහැ. මොකද මව රැකියාවක නියුතු වෙනවත් එක්කමයි දැන් දරුව බලා ගන්නේ නිසා පියාත් ඒ යුතුයකම් ටික ඉටු කරන්න ඕන. ඒ වගේම බිරිඳ සැමියාටත් සැමියා බිරිඳටත් විශ්වාසවන්ත වෙන්න ඕන. ඒ දෙන්න විශ්වාස වෙන්න ඕන. සැක කරන්න හොඳ නෑ. ඒ සැක කරපුවම තමයි පවුල් ආරවුල් ඇති වෙන්නේ. ඒ නිසා බිරිඳ විශ්වාස කරනවා වගේම විශේෂයෙන් බිරිඳත් සැමියාව විශ්වාස කරන්න ඕන.
පොඩි පුවගේ සිනා වැලයි, පොඩි පුතුගේ කතා පෙළයි, පිය බිරිඳගේ සෙනෙවිලයි, මගේ නිවන මගේ පැල්පතයි. පොඩි පුවගේ සිනා වැලයි, පොඩි පුතුගේ කතා පෙළයි, පිය බිරිඳගේ සෙනෙවිලයි, මගේ නිවන මගේ පැල්පතයි.
සොමතිලක ජයමහගේ මෙවරු ගී හඬ